ගවයේ මරණයෙන් නිදහස් කළ අය ඒ පිළිබඳ හිතේ සතුටක් ඇතිකර ගැනීම නිසා කිසියම් පිනක් කරගෙන ඇති විට ඒ ක්‍රියාව සංකේතයෙන් අදහස් කළ යුතු ඒ පිනට සහභාගී අය කෙරෙන් සක්සංකාර දුරු වේවා කියා අප පැතුවොත් අපේ පැතුම ඉතිවේ. හරක් සංකාර දැනගන්නව. හරක් සංකාර දැනගෙන ඒකේ ආදීනව දැනගෙන ඒ හරක් සංකාර ලෝක සත්‍යයල දුරු වේවා කිව්වොත් ඒකේ අදහසක් තියෙනවා. මේ හරක් සංකාර තෝරා ගන්න ඕනේ. මරණදී ඉන්න හරකෙන් නිදහස් කළ හසුතු වෙන එක නෙමෙයි හරක් සංකාර කියන්නේ. හරකෙකුට අබේදානී දෙන එක හෝ සතෙකුට අබේදානී දෙන එකෙන් තිබෙන සංකාර කියන්නේ ඒක නෙමෙයි. හරය කියන යමක් තියෙන සාර ධර්මයි. මහා සාර ධර්මයේ දුන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒ මහා සාර ධර්මයේ දෙන්න ඉස්සෙල්ලා යම්කිසි ආකාරයක ත්‍රි වේදයට අයිති වේද ධර්මයේ තුල බ්‍රහ්ම ධර්ම ආදිය තුල ලෝකයේ යහපත් වෙන ධර්ම දීවටින් දසාවසුලේ වෙන්වීමට යහපත් ධර්ම. මෙන්න මේවා තමයි සාර ධර්ම කියන්නේ. හරවත් ධර්ම. ඔන්න හරවත් ධර්ම තමන් එක දෘෂ්ටිවල පිළිලා විනාශ කර දැම්මහ. හරය කාදම්ම වේවි. හරේ සාධාරණ ධර්ම ඇසුරු කරන හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්න එතෙන්ට හරක් සංකාරම ඇති වෙන්නේ. හරකෙක් නිදහස් වෙලාද හෝ සතුටුනාද හරක් සංකාරම ඇති වෙන්නේ නැහැ. හරක් සංකාර හොරා ගන්න ඕනේ. මේ හරක් සංකාර දැක කෙනෙක් ලෝකයට හරක් සංකාර දුරු වේවා කියලා පතනවා නම් ඒකේ අර්ථයක් තියෙනවා. හැබැයි හරක් නිදහස් කරන එකෙන් සතුට වෙන මිනිහෙක් දැකලා උඹ හරක් සංකාර වලනේ කියවට හරියන්නේ නැහැ. අවේදානිය හරක් සංකාරයක් නෙමෙයි. සත්වයින්ට හිංසා නොකිරීම හෝ සත්වයට උදව් අකුපාරයක් කිරීම හරක් සංකාරයක් නෙමෙයි. ඒක අබේදානයක්. ආමිෂ දාන, අබේදාන, ධර්ම දාන කියලා දාන තුනක් තියෙනවා. ඒකින් අබේදානය ඇයි තියෙන්නේ? සත්වයකට සත්වයක මරණයෙන් නිදහස් කිරීම අබේදානයටයි තියෙන්නේ. ඒක කළ යුතු යහපත් දෙයක්. හැබැයි හීන දහම්, මධ්‍යම දහම්, ප්‍රණීත දහම් අතරින් ඒක ඇටින්නේ මධ්‍යම දහමට. හීන දහමක් නෙමෙයි, අකුසලයක් නෙමෙයි. ඒක දැනගන්න ඕනේ. මධ්‍යම දහම මධ්‍යම ප්‍රමාණයට කරන්න ඕනේ. ඊට වඩා වැඩක් තියෙනවා නම් අපි ඒක කරගන්න ඕනේ. එතන ප්‍රණීත දහම. ඒක තමයි ලෝකයට දේශනා කරන්නේ. මෙන්න සාර ධර්ම විනාශ කරන එකයි සිද්ධ වෙන්නේ මෙන්න මේ හර කවිනේ. හරක් සංකාර තමයි ගොඩනගන්නේ. හිතෙන් සයින් වශයෙන් ඒවා කළොත්. ඉතින් හරක් විඥානේ තමයි සංකාරපත්‍ය විඥානික හරක් විඥානය පහළ වෙන්නේ. විඥානපත්‍ය නාම රූපං කියලා මේ මිනිසයාට හරක් සාර ධර්ම විනාශ කරන නෙමෙයිම අවශ්‍ය කරන අදහස් හිතේ වයින්නවා. නාම රූපත්‍ය සලායතනක ඔහුගේ ඇතකන දිවනාසී ශාරීරිය මන ඒ වැඩ පිළිවෙලටම ආයතන වෙනවා. මොකද සාර ධර්ම විනාශ කරන වැඩ පිළිවෙලට ආයතන කර ගන්නවා. අන හරක් සාර ආයතන පහළ වෙනවා. ඔව් ඒ බස් ධර්මයේම ස්පර්ශ කරනවා. සාර ධර්ම විනාශ කරන වැඩ පිළිවෙල. අන සාර ආයතන පත්‍ය පසෝ කියන සිද්ධාන්තය. පස පත්‍ය වේදනා කියලා ඔහු ඒ බින්දනේම ඉන්නවා. ඒකට ඒක හරි වින්දනයක්. මොකද දෘෂ්ටිය ඔහුගේ දෘෂ්ටිය හරි කියලා හිතෙනවනම් ඒක ජය ගන්න ඔහුට හරි සතුටක්. නමුත් ඒක වැරදි. මිත්‍යා දෘෂ්ටිය සතුටු වෙන එකක් කරන්නේ. ඉතරහු ඒ බින්දනේට බහිනවා. පසපත්‍ය වේදනා කියලා. වේදනාපත්‍ය තණ්හා කියලා ඔහු ඒක ඇලිනවා. ඔහුට හත් ජයග්‍රහණයක් හම්බුණා. මම තමයි ජයගත්තේ. මගේ අදහස ජයගත්තා. මට තැනක් තියෙනවා දැන්. අනිත් තණ්හා වේලා උපාදාන වේලා බැඳුනා ඒක. ඔහුපත් වුණා. හරේ කාදාවේ බඩ හරබ් බවටපත් වුණා. දැන් කර්ම භවයේ ඉන්නවා. කර්ම භවයේ ඉඳලා කර්ම රැස් කරලා හැක්කලට මරණාසන්න මොහොතක භවයේ තනුකුලව කර්ම කර්ම නිමිති ගති නිවිද ආපුවාම නැවත භවයේ හට ගන්නවා. ඊට අනුකූලව පුනර්භවයේදී. පුනර්භවයේ හරබ් භවයේ භවපත්‍ය ජාති කියලා උප්පත්ති භවෙම උප්පත්ති ජාති කියලා හරක කියලා උපදිනවා. අන හරකෙක් කියලා උපදින හැටි. ඉතින් මේක තේරුම් අරන් දීලා යම්කිසි කෙනෙකුට හරකෙක් වෙන්න කැමති නම් ඔහොම කරපළා. මෙන්න හරකෙක් වෙන හැටි. හරකෙක් වෙන්න අකමැති නම් මෙන්න මේ හරක් ධර්මයේ අත්හැරපු කෙනාට හේතුව නැත්නම් ඵලෙන්නේ. එයාට හේතු නිරෝධයෙන් ඵල නිරෝධය ලැබෙනකොට මේකෙන් නිදහස් වෙනවා කියලා දකින්නවා. ඉතින් ඒ ආකාරයෙන් දකින්න ඕන හරක් ධර්ම. ඉතින් සංඛාර තෝරාගන්න ක්‍රමේ පරිත්‍යාගපාදී ධර්මයේ තෝරාගන්න මෙහෙම දකින්න ඕන. එතකොට දකින්න හරක නැමැති ජාතිය. ඒ જાතිය ගොඩනගින්ද උප්පත්ති જાතිය හැදිච්ච හැටි. ඒකට උප්පත්ති භවයේ ගොඩනගිච්ච හැටි. උප්පත්ති භවයේ තවන විට කර්ම භවයේ ඔහු ගිර භවයක ගොඩ නගාගත්ත හැටි. ඒකේ හේතුකාරක වන්නා වූ ඒ කර්මයේ නිස්පාදනයකට සංඛාරයේ ගොඩනගිච්ච හැටි. අවිද්‍යාව නිසා ඔහු බැහැගත නිගමනය. ඒ අවිද්‍යාව නිසා කාලවලට හලක් භවක නිදහසෙල නැහැ. අනන්ත සංසාරේ තව කොච්චර හරක් වෙන්නේ දන්නේ නැහැ ඔහු. අන්න ඒක දකිනවා. ඕකද කියලා ලෝකයේ අර කියන ඔළුව මොලේ තියෙන ඔබලව මෙන්න මේ හරකෙක වෙන වෙරළුවේ නිදහස් වෙන්න ඕන නම් මෙන්න මේ හේතු ඵලයේ අත්‍යර හේතු ඵලයේ දැකලා මේ හේතු නිරෝධ කරලා ඵලයේ නිරෝධ කරගන්න. මෙන්න බුදුදහම කියලා වෙන්නවා. අන්‍ය ප්‍රණීත ධර්ම. හරක් බව සදහට නිදහස් වෙන්න පුළුවන් ඒක අවිද්‍යාව දැකලා අවිද්‍යාව දුරු කරනවා. ඉතින් හරක් බව විතරක් නෙමෙයි නිදහස් වෙන්නේ මුළු ත්‍රිසම් භාවයේම ස්වභාවයට වැටෙනවා. ඔය බලු බවක් දන්නවා. බලල් බවක් දන්නවා. ඌරු බවක් දන්නවා. ගුරු බවක් දන්නවා. එළු බවක් දන්නවා. කටළු බැටළු හැදෙන හැටි දන්නවා. එකෙන් එක බලන්න පටන් ගත්ත පස්සේ සංඛාර අඳුරන්න පටන් ගන්නවා. නාම රූප පරිච්ඡේද ඥානෙ පහළ වෙනවා. මේ නාම රූප මොනවට අයිතිද? මේ නාම රූප නිසා මොන මොන ආයතන හට ගන්නවද? මොන මොන නාම රූප නිරෝධ කළොත් මොන මොන නිරෝධ වෙනවද? මේක දකින්න පුළුවන්. නාම රූප පරිච්ඡේද කරන්න පුළුවන් මේක එක. හිතලාම කය රූප කියන්නේ කියන්නේ නාම රූප මිසක් පරිච්ඡේදකෝ. පරිච්ඡේද කියන්නේ නාම රූප ප්‍රභේද බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රභේද නැත්නම් ඒ જાතියම හට ගන්නේ නැහැ. එකම જાතියක පාපයෙන් හටගත්ත ඵලයක් නැත්නම් ඒක එකම જાතිය වෙන්න ඕනේ. හේතු එකාකාරණා ඵලයේ දෙයාකාර වෙන්න බෑ. නම් කිරිසං කියන වචනේ පොදුවේ එකාකාරයි. ප්‍රභේද නිසා කිරිසං විවිධාකාරයි. ඕක අයලනවා. නැවින්නම් දෙන්නේ නැහැ ඕකයි. ඔය අදහමින් කෙනෙක් පාගාදමන අදහමින් බිම දමන අදහමින් හෙලා දමන අදහමින් කටයුතු කරොත්. අනුන් එළඳ කටයුතු කරමු නිසා එළෙන සංකාරයවත් එළු සංකාරය වෙනවා. අර මට අහුවෙච්ච දෙන්නේ. හොඳ දෙකක් ඕකාර දෙන්න. බැටදෙන්න ලැහැත්තිලා හිටන් ඒක කන හිත හිතා ඉඳලා අවස්ථාවම බැටළු වෙන නිසා මොකද වෙන්නේ? බැටළු කෙනාට ඒ જાතිය සංකාරයෙන් හැදෙන්න බැටළු જાතිය උපදී. එළු જાතියේ බැටළු જાතිය උපදින හැටි. අනුන්ට කුටි නොදුන්නේ බැටළුවෙක් වෙන්නේ නැහැ. අනුන්ගේ ජීවන මාර්ගය කඩාකප්පල් කරලා හෙලා දැමෙන්නේ නැති කෙනෙක් එළුවෙක් වෙන්නේ නැහැ. අත්පස ඉවතමලා කටයුතු නොකළොත් බල්ලෙක් වෙන්නේ නැහැ. පාර ධර්ම විනාශ නොකළොත් හරකෙක් වෙන්නේ නැහැ. ඉතින් ඔය ආදි වශයෙන් ඒ සතා හැදෙන සංකාරය හඳුනා ගන්න ඕනේ. නාම රූපය දකින්න ඕනේ. මේ බඳු නාම රූප මේ බඳු ජාති එකයි. මේ බඳු නාම රූප නිරෝධේ මේ බඳු ජාති නිරෝධේ එකයි. මේ ප්‍රමේද දැකලා වනේ අන්න ධර්මීය අධර්මී තෝරා ගන්න. ඒතර මේ හැම ධර්මයක්ම හඳුනා ගන්නවා වෙනවා. ධර්මීය දැක්කා වෙනවා. නැත්නම් මේ ත්‍රිසන් ධර්මී එතකොට තිරිසන් ධර්මයේ විග්‍රහය වලට මේ එළු ධර්මයේ මේ බැටළු ධර්මයේ මේ නරි ධර්මයේ මේ හරක් ධර්මයේ ඉතින් මේ එකිනෙකට දකින්න පුළුවන් වෙනවා. විමර්ශනයේ පෙරගෙන යන ධර්මඥානය පහළ වෙනවා. තව තවත් සතුන් ගැන දකින්න හම්බ වෙනවා. නම කියනකොට නමේ දින අය ගැති ලක්ෂණ. ඒකෙම දැක්කේ නම් කවුරුවත් දාලා නැහැ හිතුමනාපිට. ඒ නම උරුමේ වැහිලා තියෙනවා. නිරන්තරයෙන්ම මිනිහා කියනකොට කර්ම ශක්තිය තමයි තියෙන්නේ. නමුත් එයා දන්නේ නැහැ කර්ම ශක්තිය එහෙම එකක් තෝරලා දුන්න බව. සිද්ධාර්ථ නමින් පස්සේම අධ්‍යාහි උපදිනා ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියන කාර ආසංකේ කල්ප ලක්ෂයේ තිසෙල්ල දීපංකර බුදුරන් වහන්සේ මහ බෝසත්ත්න් වහන්සේට විවරණ දෙනකොට දැම නම ගෞතම ගෝත්‍රයේ නැති ගෝත්‍රයක සිද්ධාර්ථ නමින් නම් ඇතුව සිද්ධාර්ථ ගෞතම නමින් කියන නමක් ඇතුව බුදු වෙන්න හේතු ලබනවා කියන අන්පස්සේම අධ්‍යාහි. ඉතින් සිද්ධාර්ථ කියන නම දානකොට දන්නේ කවුරුවත් මේ අසංකේ කල්ප ලක්ෂය පෙරුම් කරනකොට බුදවරු 28 දින මේ 24 දිනේ නියත විවරණ දෙන්න ඔය නම දීලා තිනා අපි ඒ නම තියමු එහෙනම් මෙයාට කියලා එහෙම කියන කවුරුවත් දන්නේ නැහැ. ලෝක සම්ප්‍රදාය පරිදි ධාතුණු සම්ප්‍රදාය පරිදි බමුණු 108ක් ගෙනලා 108කින් 8 දිනේ සෝරාගෙන හොඳම බමුණු 8 දිනා දාහිලා කුමාරයාට නම් තියෙනවා. කට්ටි එකම කතා වෙලා කතා වෙලා බලනවා අදහසක් ආව ලෝකයේ අර්ථය සිද්ධ කරන නිසා සිද්ධාර්ථ කියමුවත්. බමුණන්ට ඕන හැටි දෙතරයි නම දැම්මේ. නම දාලා තියෙන්නේ මොකක්ද? සාර ආසංකේ කල්පලක්ෂයේ තිසෙලා විදා දීපංකර බුදුරන් වහන්සේ කිව්ව ළවණේ මේ දාලා විදි. එතන වදංගෙල් අර මුළු බුදුවරයන් වහන්සේලා පෙන්නපු ඒ නාන්තික නෙමෙයි ඒක නම නෙවෙන්නේ ඒ නාමනේ අන්තිමට දාලා තියෙන්නේ අහගෙන දැම්මද මහා මායානන් දේවීගේ කුස සුද්ධෝදන පියගුණ දාව කවුද ඒ නන්ද මේගොල්ලන්ට ඒව දැකලා අහලා නෑ අපි හිතුව මතේ කියලා දැන් හිතුව මතේ වෙලා කර්ම ශක්තිය අභිභාව කටයුතු කරලා තිනවා මෙන්න මෙහෙම විශේෂ දේවල් තියෙනවා. ඒ වගේ යම් යම් වස්තුන්ට ආවේණික විච නම ප්‍රසිද්ධ වෙලා දිගටම කල්පව තිනවනවා. ඒකට හේතුකාරක නම තමයි එහෙම පිළිගන්නේ. අනිත් නම දැමකට කවදාවත් ඒක එහෙම පිළිගන්නේ නැහැ. දැන් උද්ධිද නාම කියලා. මේ එක එක පිළිසක්. මේ ගස්කොළන් වලට නම් දාලා තිනේ. එළවලු වලට, පොල් ගස් වලට, කොස් ගස් වලට හැම එකකටම උද්ධිද නාමය කියලා. ඒක කියන්න ගියහම හටකුයි දියකුයි තව හදලා ගන්න වෙනවා කියන්නේ. ඒ නම් කියන්න බැහැ. ඒ තරමට කටට හුරු නැහැ. කොච්චර නන්දාගෙන ප්‍රසිද්ධ කරන්න හැදුවත්. ඕ එකක්වත් මේ භාවිතාවේ. භාවිතාවට ගන්න බැහැ. පොල් ගහර පොල් ගහම කියන නම කොච්චර ජකර වෙන නමක් දැමත ඒ නම කතා කරන්න කවුරුවත් නැහැ. ඒක පොතල ඉතිරලා සීමා වෙලා තියෙනවා. එහෙම ප්‍රහිද්ධ කරන්න බැහැ. එයා කෙනෙක්ගේ ගති ලක්ෂණ තියෙනවා. ඔහුගේ උරුම ගති ලක්ෂණ. අම්මා තාත්තා කොච්චර නමක් දැමත් හිතලා තමයි ඒ නම කතා කරන්න බැහැ. ඒ නම කතා කරන්නේ සමාජයේ. ඔහුගේ ගති ලක්ෂණ වල ඔහුගේ නම පටවැදෙනවා. ඒ නමෙන් කතා කරනවා කවුරුත් දන්නේ. එයාගේ නම කිව්වට මෙන්න මේ වගේ ඒ ඒ ඇයි උරුම වෙලා පවතින නම් තියෙනවා. ගතියට අනුකූලව ගොඩ නැගෙනවා. ඒවා තමයි ලෝකෙ ඉතුරු වෙලා තියෙන විශේෂයෙන් මේ සිංහල භාෂාවේ තියෙන ඒ නම්. ඒක දකින්න ඕනේ ඒ විදිහට. ඉතින් ගවයේ මරණයෙන් නිදහස් කරපුවාම හිතේ සතුටක් ලබනවා. හැබැයි මේ හිතේ ලබන සතුට අපි ලෝක සම්මතිය කියන නිසා ලබන්නත් පුළුවන්. අපි ගවය නිදහස් කරන නිසා හිතේ සතුට ලබනකොට ඉස්සර බමුණු රවට්ටලා තිබුණා හිතුවරු හදවරු. සතු මරලා දුන්නහම මරලා හිටන් පුච්චපුවහම බිලි දුන්නහම දෙව්ලෝට යන්න පුළුවන් ස්වර්ගයට යන්න පුළුවන් කියලා. ඒක විශ්වාස කළාත් මරමර හතුරු වුණා. සප්ත සතක දානිය ආදී වශයෙන් එළුව 100 ගණන් හරක් 100ක් කුකුලෝ 100ක් මෙහෙම සතු 700ක් මරලා හිටන් එහෙම දන් දීපු වටේ. දීලා මොකද කියන්නේ බමුණු කියා තිබුණා මෙහෙම මහ දානියක් දුන්නොත් ඒකාන්තයෙන් ස්වර්ගයට යනවා. දෙව්ලෝ උපදිනවා. එහෙන් අනේ සාදු කිය කියා මේ සතුන් නෝ උනුත් දෙව්ලෝ යනවා කියලා. ඇත්තක් දැකලා නෙමෙයි. කොච්චර වටිනා දෙයක්ද සතුන් දෙව්ලෝ යන අපිත් දෙව්ලෝ යන මරලා දෙව්. අරු මරලාදී කෑ ගහද්දි මරණ බයි දඟලද්දි මර මර හදාගා කෑවා. දැන් මෙහෙම ක්‍රම තිබුණා. ඉතින් ඒ වගේ මේ මිනිස්සු සන්තෝෂ වෙන දේවල් තියෙනවා. මේ සන්තෝෂ වෙන්නේ මොකටද කියලා බලපුවහම ඒක දකින්නේ. මුලාවේ සන්තෝෂ වීම තියෙනවා. ඒ වගේ අපි යම් කිසි දෙයක හොඳ දේ වුණා. හොඳ දෙයක සීමාව ඉක්මවාපු වර්ණාකලොත් තියෙනවා. ඒ පුංචි හොඳ දෙයක ලොකුර සන්තෝෂ වෙනවා. එහෙමත් වෙනවා. උඹට වටිනා සන්තෝෂ විය යුතු දේවල් සමාජයේ පිළිගන්නේ නැතුව සුරු දේවල් හැටියට හලකනවා. ඒ සන්තෝෂ විය යුතු දේට අපි අන්තං සන්තෝෂ වෙනවා. සමාජයට වඩා දුක් වෙනවා. මහා භයානක දේවල් කියලා කියනවා. මේකට විවිධාකාර මත තියෙනවා. මේ මත වලින් වැහැගත් සන්තෝෂ නෙමෙයි මේ කියන්නේ යථාර්ථය. ඵලයේ යම්සේද හේතුට අනුකූලව ඵලයේ ගොඩනැගෙන හැටි පරිද්දහම් පන්නව දැකලා අන්නේ ඵලයේ ස්වභාවය අනුව ඔහු දැනගන්නවා සන්තෝෂ විය යුතු මට්ටම. ඒ ඵලයේ ලැබෙන ප්‍රමාණය ඵල ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට තමයි සන්තෝෂ විය යුතු. සන්තෝෂ වෙන්න හේතු තියෙනවා. යම් මගක් අනුගමනය කිරීමෙන් යම් දවසක විමුක්තියට හේතුකාරක වෙනවනම් විමුක්තිය ලබා දීමෙන් සදා සැනසෙල්ලට හේතුකාරක වෙන යම් දහමක් ඇද්ද සන්තෝෂ වීමට ඉතාම සුදුසුයි. හැබැයි ඒක දුකසිය කටයුතු කරන එකක් වෙන්න පුළුවන්. නමුත් සන්තෝෂ වීම බොහොම සුදුසුයි. අඳ අඳා ගතයුතු පිළිවෙතක් වෙන්න පුළුවන්. දුකසේ පිළිපැදිය යුතු පිළිවෙතක් වෙන්න පුළුවන්. හැබැයි පිළිවෙත කෙරෙහි සන්තෝෂය ඉඳ වටින්න. බොහෝම ලොකු ප්‍රසිද්ධියට වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රතිඵලයේ සාමාන්‍ය එකක් ටික කාලයක් පොතන හරි ඉපදිලා සුභතිය කියලා ගෙවිලා ගියාට පස්සේ ආයෙ බොහෝ ඉතුරු වෙන්නේ නැති එකක් නම් ඒ දෙකේ ඉතර සන්තෝෂය ඉඳ වටන එකක් නෙමෙයි පුංචි කාලෙක තාවකාලික ඉඳ පුළුවන් එකක් නෙමෙයි කොහොම හරි. ඒ කාලේ ගිවිලා ගියා ඒක ආයතනයක් ඒ જાතියක් කළොත් ආයතනයක් කල් හිටියයි ඒකත් ඉවර වෙනවා. එහෙනම් ඉතින් නරකා කියන දහම් නෙවෙයි නවුත් අල්ලා ගන්න වටන එකක් හේතේ නැහැ කියලා මධ්‍යමේ ඉන්නේ. අන්න මධ්‍යම දහම්. දහම් තේරුම් ගත්තට පස්සේ තමයි දැනගන්නේ පිනක සන්තෝෂේ විය යුතු පින මොකද්ද? මධ්‍යම ලෙස හිතිය යුතු පින මොකද්ද? පාපේ මොකද්ද? මහ බලවත් පාපේ මොකද්ද? මේ ආදි වශයෙන් දකින්න පටන් ගන්නවා යථාර්ථය දැකලා පස්සේ. ඉතින් එහෙමයි දකින්න ඕනේ. ඉතින් හරකික් වේලා සන්තෝෂ වෙනකොට අපිට නිවන් දකින්න පුළුවන් කියලා සන්තෝෂ වුණොත් ඒක මිත්‍යාවක්. හරකේ බීරුවරි නිවන් දකින්න පුළුවන් නම් අනන්ත ප්‍රමාණ සංසාරයේ අවේදානි දුන්නා නිවන් දකින්න දෙද. ඒක නිවන් මාර්ගයක්ද? ඒක අවේදානි දීලා හිතන් උපදින තැනක මාරාන්තික මොනවා හරි ආව ප්‍රශ්නයක් ආවද මාර්ගයක් ආවද යාට මාර්ගයෙන් බීරි. ඉන් ජීවත් වෙලා හැනසිලේ ඉඳ හතුලක් තියෙනවා 99 මම බීරු. තා පොඩ්ඩේ මේ අරුල පල්ලේ වෙලා මැරෙන. වෙලාවට මාව අල්ල ගත්තා කෙනෙක් ඇවිත්. මොකෙන්ද හේතුව? හරියට දන්නවා කියලා එදා හරකෙක් මරන්න ගිහලා ඌ නිදහස් කරගත්තේ විනපත් මත වෙලා හිටිය යන්තම් මම වැටෙන එක බේරා ගත්තා. අන්න හවුනා විනේ ඵලය. මාර්ගයෙන් බේරුණා.